ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු කෙතරින් සංගීතය පාඩමින් අද ඔබ හමුවන්නේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ හින්දි භාෂාව හා සංගීතාචාර්යනි ලංකා නෙලෝමි ගුරුතුමිය සමග හල්පේ ජාතික පාසලේ සංගීත ආචාර්යනි මොනිකා ජයතිලක ගුරුමෑණියන්.
ඉතින් ඔබ ලස්සන ගීතයක් ඇහුවා ආයි බන්දුවේ පුතේ. මං හිතන්නේ ඔබේ ඔබ තවමත් ඉගෙන ගන්න දරුවෙක් වුණාට ඔබට ගොඩක් බලාපොරොත්තු ඇති. කවදාහරි දවසක සංගීතඥයෙක් වෙන්නත් ඔබ බලාපොරොත්තු වෙනවා ඇති. මොකද සංගීත විෂය හදාරන දරුවන්ගේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා. එහෙම නේද මොනිකා ටීචර්?
ඔව්, සමහර අය හිතනවා හොඳ ගායකයෙක් වෙන්න. මේ වර්තමාන ෂෝස් තියෙනවනේ එක එක ඒවා නේද? රියැලිටි ෂෝස් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේදී දකින්නකොට දරුවන්ගේ ඇත්තටම පුදුමාකාර හැකියාවන් තියෙන. ඉතින් ඒ වගේ මටත් පුළුවන් ඒ කවදාහරි ගායකයෙක් වෙන්න. නැත්නම් මටත් පුළුවන් ඒ වාදකයෙක් වෙන්න. නැත්නම් මම සංගීත නිර්මාණයක් කරන්න. ඒ වගේ විවිධ ආසාවන් තියෙන දරුවෝ ඇති මේ අපි ඔබ අතරෙම ඇති.
ඔව්. ඉතින් අපි එහෙම ප්‍රවේශය ගත්තේ අද දවසේ අපි කතා කරන්න අපේ මාතෘකාව වෙන්නේ සංගීතඥයෝ, විශේෂයෙන්ම දේශීය සංගීතයේ උන්නතියට දායක වුණු අපේ සංගීතඥයෝ පිළිබඳව අපි දැනත් සිටිය යුතුමයි.
ඔව්. මේ දැන් ඇත්තටම දරුවන්ට 10 ශ්‍රේණියේදී තමයි ගොඩකට නෙළුම් ටීච මේ සංගීතඥයෝ ගැන කරන්න තියෙන පාඩමක් තියෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා ඩබ්ලිව් බී මකුලුළු මහත්තයා, සීදේස් කුල තිලක මහතා, රෝහණ බැද්දගේ මහතා, ඒ වගේම ලයනල් රන්වල මහතා. දැන් ඒ වගේ තවත් ගොඩාක් සංගීතඥයෝ අපේ අතර ඉන්නවා. නමුත් දරුවන්ට නිර්දේශිත අය නිසා අපි මේ අයව ගැන විස්තර කතා කරන්න මාතෘකා කරගත්තා.
ඔව්, මේ හතර දෙනාගෙම තියෙන විශේෂත්වය තමයි මේ හතර දෙනාම ජන සංගීතයේ සම්බන්ධව නිර්මාණයන්ට දායක වුණු පුද්ගලයෝ. ජන සංගීතයේ සම්බන්ධයෙන් බොහෝ පොත්පත් ලියපු, ඒ වගේම බොහෝමයක් නාට්‍ය රචනා කරපු, එහෙම නැත්නම් ගීත නිර්මාණය කරපු අය තමයි අපි ගොඩක් කතා කළේ. ඉතින් ඒ වගේම දැන් ඔබ දන්නවා ශ්‍රී ලංකේ ජන සංගීතයේ උන්නතියට දායක වූ සංගීතඥයෝ කියලා ඇහුවොත් අපිට මේ අය තමයි ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේ තව බොහෝ අය ඉන්නවා.
ඇත්තටම නෙළුමිටිච ඩබ්ලිව් බී මකුලුළු මහත්තයා කියන්නේ දැන් වර්තමානයේ දැන් අපි ඉගෙන ගන්න මේ ජනගීත ගැන එතුමා කරලා තියෙන ශ්‍රේෂ්ඨ පොතක් තියෙන හෙළගී මග කියලා. ඉතින් මේ පොත ගැන තමයි විශේෂයෙන්ම අපිට වටිනාකමක් දෙන්න පුළුවන්. එතුමා මේ ගමින් ගමට ගිහිල්ලා එදා ඔබ දැනගන්න ඇති අපි මේ ගැමි ගීත ගැන කරපු මුල්ම පාඩමේදී කිව්වා මේ ගැමි ගීත තියෙන්නේ මුඛ පරම්පරාගතව කියලා. කියන කටවහරින්ගෙන පැවතගෙනන ගායන විශේෂයක් කියලා. එතකොට මේ වගේ මේ හැලි යනවා මේ වගේදී. එක එක කොටස් අපේ අතින් අඩුවිවි යනවා. ඒ කිය අපේ අත්ත මුත්ත කියපු දේවල් අපේ ආචිලා සියලා අතින් ඊට පස්සේ අපේ අතට එනකොට මේ කොටස් මේ වගේ අඩු ලුහුඩුකම් ඇතුව තමයි අපේ අතටපත් වෙන්නේ. ඉතින් මේ බව දැනගත්ත මේ මකුළුළු මහත්තයා සංගීත පරේක්ෂණයක් නිබන්ධනයක් විදිහට තමයි මේ හෙළගී මග පොත නිර්මාණය කරේ. ඉතින් අපි ඒ ගැන කතා කරන්න ඉස්සර වෙලා මේ ගැමි ගීත ගැන කතා කරපු නිසායි මම ඒ මාතෘකාව එතෙන්ට පැමිණියේ. අපි දැන් කතා කරමු මෙතුමාගේ ජන්ම දිනේ පටන් තොරතුරු, ජීවන තොරතුරු ටිකකුත් එක්කම කතා කරගෙන යන්න.
ඔව්, බොහෝ වෙලාවට අපිට ප්‍රශ්න යොමු වෙන්නේ එතුමාගේ ජීවන, එතුමාගේ ජීවිතය පිළිබඳවත්, එතුමාගේ නිර්මාණ දායකත්වය පිළිබඳවත් කියන මාතෘකාව තමයි බොහෝ විට අපිට එන්නේ. ඒ නිසා අපි ජීවන තොරතුරුත් කතා කරලම එතුමා කොහොමද ඩබ්ලිව් බී මකුලුළු මහතා ජන සංගීතයේ පැත්තෙන් අපේ සංගීතයට කරපු සේවාවන් මොනවද කියන එක ඊළඟට අපි කතා කරමු.
ඩබ්ලිව් බී මකුලුළු මහත්තයා මහනුවර හාරිස්පත්තුවේ ඉඩමේගම නම් ග්‍රාමයේ තමයි උපත ලබලා තියෙන්නේ 1922 පෙබරවාරි මාස 17 වෙනිදා.
ඔව්. ඒ වගේම එතුමා මූලික අධ්‍යාපනය ලැබලා තියෙන දුවේ පුතින් ඉඩමේගම කියන රජයේ විද්‍යාලයෙන්. ඒ වගේම උසස් අධ්‍යාපනයට කටුගස්තොට රාහුල විද්‍යාලයටත්, ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයටත් ගියා කියලා කියනවා.
ඔව්. මෙතුමා කාලයක් දැන් ওই විදිහට ඉගෙනගෙන ඉවර වෙලා මෙතුමා කාලයක් සාමාන්‍ය ගුරුවරයෙකු විදිහට සේවය කරලා තියෙනවා. ඉතින් නැටුමට හා සංගීතයට එක වගේම ආශා කළපු පුද්ගලයෙක් තමයි මේ මකුළුළු මහත්තයා. ඒ නිසා එතුමා මේ විශ්වභාරතී විද්‍යාලයේ කියලා නමින් හඳුන්වන ශාන්ති නිකේතනයට ගිහිල්ලා තියෙනවා සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරන්න.
ඔව්, එහිදී එතුමා මේ අර මොනිකා ටීචර්වක් කිව්වා වගේම කතකලි මණිපුරි වගේ නැටුම් පිළිබඳවත් අධ්‍යයනය කරලා තියෙනවා. එයා ඇත්තටම මේ දක්ෂ කතිකයෙක් කියලාත් කියනවා. ඒ වගේම කතිකාචාර්යවරයෙක්, ගත්කතුවරෙක්, මේ වගේ විවිධ ශේත්‍රයන් නාට්‍ය නිෂ්පාදකයෙක් නේද? මට මතක් වෙනවා එතුමා මේ නිර්මාණය කරපු දෙපානෝ ගීත නාට්‍ය, ඔබට අපි අහන්න සැලැස්වේ දෙපානෝ ගීත නාට්‍යයේ එන ගීතයක්.
ඉතින් ඇත්තටම නෙළුම් ටීච ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ හැම දෙබසක්ම තියෙන්නේ ගීතානුසාර ගීත නාට්‍යයක් නිසා. ඉතින් මේ හැම දෙයකටම පදනම් කරගෙන තියෙන්නේ මේ ජන ගීත. දැන් ඔබ ඇහපු ගීතේ වුණත් මේ කොහි යන්නට එනවද බොල දන්නේ නැද්ද තෝ මේ මග කියන ගීතේදී ඒක තියෙන්නේ ඔන්න බලා පිය කියලා තමන් කඩුවගෙන සුරතට දුන්න පහර වැදිලා හිස දෙබෑ උනායි එක දිනමට දෙබෑ උනායි එක දිනමට ඔන්න ඔය නාදමාලාව තමයි ඒකට පාදක කරගෙන තියෙන්නේ.
ඔව්. ඉතින් විශේෂයෙන්ම ඔබ දැන් මේ දරුවෝ විදිහට ඔබට තියෙනවා පෙරදිග සංගීතය ඉගෙන ගන්න. ඔබ දන්නේතු ඇති මුලින්ම තිබ්බේ පුතේ අපිට බටහිර සංගීතය පමණයි ඉගෙන ගන්න. ඊට පස්සේ බටහිර සංගීතයට එකතු කළා ලයනල් එදිරිසිංහ මහත්තයා හින්දුස්ථානි සංගීතය. ඒකටම ජන සංගීතය එකතු කළේ W.B. මකුලලෝ මහත්තයා 1962 වර්ෂයේදී තමයි අපිට ජන සංගීතය ඉගෙන ගන්න එදා පටන් තමයි අවස්ථාව හම්බ වුනේ. ඒ නිසා තමයි පුත්තිදුවේ පුතේ අපේම සංගීතය අපිට අදටත් අධ්‍යයනය කරන්න අවස්ථාව හම්බ වෙලා තියෙන ඔබේ විෂය නිර්දේශයට මේ ජන සංගීතය ඇතුළත් වුණු නිසා.
ඉතින් දැන් නිලමිටිච මම කිව්වනේ මෙයා ඉන්දියාවට ගියා කියලා ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න ගිහිලා රවීන්ද්‍රනාත් ටාගෝර්තුමාගේ පාසෙවිනේ තමයි මෙතුමා අධ්‍යයනය කරලා තියෙන්නේ. සිතාර වාදනය, එස්රාජ් වාදනයටත් ඉතා දක්ෂ වාදකයෙක් වෙලා තියෙනවා මේ මකුලලෝ මහත්තයා. නැවත ලංකාවට 1953 දී ඇවිල්ලා තමයි ඔය අපේ ජන ගීතයට අතිමහත් සේවයක් කරන්න පටන් අරන් තියෙන්නේ.
ඒ ඉන්න අතරේ එතුමා විදේශ සම්මේලනවලදීත් අපේ ජන සංගීතය පිළිබඳ හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේ මේ ඇත්තටම අපේ කියන සංගීතයක් ආරක්ෂා වුණා නම් ඒකේ මූලික අඩිතාලම වැටෙන W.B. මකුලලෝ මහත්තයගෙන් කිව්වොත් නිවැරදි නේද?
ඔව්. දැන් මීට පෙර පාඩම් වලදී මං හිතන්නේ සම්ද්වනි ගැන පාඩමක් ගැන කරලා තියෙන සංගීතයේදී නේද? ඉතින් අර සම්ද්වනි කියලා කියන්නේ ගොඩක්, සං කියන්නේ ගොඩක්, ධ්වනි කියන්නේ නාද, නාද ගොඩක් එකතු වෙන කරන නිර්මාණයක්නේ සම්ද්වනියක් කියලා කියන්නේ. ඉතින් ඕවා තිබුණේ මේ බටහිර සංගීතයේදී. බටහිර සංගීත ආකෘතියක් තමයි ඔය සම්ද්වනි කියලා කියන්නේ. මේ සම්ද්වනි ආකෘතිය අරගෙන අපේම කියලා අපේම සංගීතයෙන් නිර්මාණය කරා, විවිධ නිර්මාණයන් මෙතුමා කරා. එතකොට ගොයම් දා මගුල, මාර පරාජය, හිරගෙයින් මරුමුවට, මහා අභිනිෂ්ක්‍රමණය ආදී ලංකාවේ නිර්මාණය කරා සම්ද්වනි.
සිංහල ආරයට යන දේශීය සංගීත භාණ්ඩ යොදා ගනිමින් සම්ද්වනි විශාල ප්‍රමාණයක් නිර්මාණය කළේ මුලින්ම මෙතුමා.
ඉතින් ওই වගේ කෙටි ප්‍රශ්න වලට එන්නත් පුළුවන්. මහා අභිනිෂ්ක්‍රමණේ කාගේ නිර්මාණයක්ද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? මාර පරාජය කාගේ නිර්මාණයක්ද කියලා එන්න පුළුවන්. ඉතින් ওই වගේ එහෙම නැත්නම් මකුලලෝ මහත්තයා කර සම්ද්වනි ආකෘතිය රැගත් ලංකාවේ දේශීය නිර්මාණ මොනවද කියලා අහන්න පුළුවන්. ඉතින්
ඔව්, ඒ වගේම තමයි එතුමා දෙපානෝ ගීත නාටකයකත් ගීත නාටකයක් කියලා අපි මුලින්ම සඳහන් කළා. ඒකත් විශේෂත්වයක්. ඒ පිළිබඳවත් ගොඩක් ප්‍රශ්නවලදී අහලා තියෙනවා. දෙපානෝ ගීත නාටකේ නිර්මාණය කළේ කවුද කියන එක.
ඔව්, අපේ දරුවන්ට අර කිව්වා වගේම 1962 දී මෙහෙළගී මග පොත එළිදැක්වානේ. ඉතින් මේක පුස්තකාලෙට ගිහිලා වුණත් ඔබට වුණත් බලන්න පුළුවන්. මේ සිංහල ජන ගීත වගේම දේශීය තිත් සම්ප්‍රදාය හඳුන්ලා දෙන්න පාදක වුණේ මෙතුමා. ඒ කියන්නේ සුළු තනිතිත, මැදුම් තනිතිත, මහ තනිතිත වගේ අර ප්‍රභේද පහකට වෙන් කරත් පස්තිතකට ගියා. තනිතිත, දෙතිත, සියුතිත, පස්තිත වගේ විවිධ ප්‍රභේදයන්ට වෙන් කරලා ස්ථාල පද්ධතිය නිවැරදිව සකස් කරපු ගෞරවයත් මෙතුමාට ඇත්තටම හිමි වෙනවා.
ඔව්. ඉතින් මෙතුමා මේ අපි කියන්නේ සංගීත ගුරුවරයෙක් විදිහට වැඩ කරා කියලා. හැබැයි ඊටත් පෙර ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට තමයි මුලින්ම පත්වීම ලැබලා තියෙන්නේ කටුගස්තොට රාජකීය විද්‍යාලයේ. කොහොම වුණත් ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන පරීක්ෂක වෙනකම් එතුමා තම මේ වෘත්තීය දිවිය සාර්ථකව ඉදිරියට ගෙන ඇවිල්ලා, ඒ වගේම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ, අද අපි දන්න ගිරාගම සෞන්දර්ය විද්‍යාලයේ විදුහල්පති විදිහටත්, ඒ වගේම ප්‍රථම සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා විදිහටත්, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නිර්මාණ හා පර්යේෂණ කලා අධ්‍යක්ෂක පදවියත් මෙතුමා දරලා තියෙනවා ඒ කාලෙ වෙනකොට.
ඔය නිර්මාණ කියනකොට තමයි නෙළුමිටිච් මට මතක් වෙන්නේ. එතුමා මේ සංගීතයේ මේ දැන් විදුහල්පති තනතුරේ ඒ වගේම අර කුලපති ධූරවල හිටියත් මෙතුමා රාගධාරී සංගීතය අමතක කරලා තිබුණෙත් නැහැ. අභිනව මූලික ගීත කියන පොතේ සිංහලෙන් ඒ කියන්නේ හින්දි ගීතනේ තිබිලා තිබුණේ. ඒ ගීතවල නාදමාලාවල් වලට සිංහල වචන යොදලා මේ රාගධාරී කෑල් සිංහල පදමාලාවලට නිබන්ධ ලියලා තිබුණා මෙතුමා. ඒ පොත් තමයි අභිනව මූලික ගීත පොත. ඔබට ඕනනම් පුස්තකාලෙට ගියත් මේ පොත් බලලා බලන්න පුළුවන් මොනවාද මේ නිර්මාණ කියලා.
ඔව්. ඒ වගේම තමයි මෙතුමා මේ හෙළමිහිර කියලා ජන සංගීත වැඩසටහනකුත් පවත්වලා තියෙනවා. ඒකෙදිත් අර ජන සංගීතයේ කරලියට ගෙන ඉන්න තමයි මෙතුමගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ චිත්‍රපටි සඳහා සංගීත අධ්‍යක්ෂණී කරන්නත් මෙතුමා දායක වෙලා තියෙනවා. 1984 දී අරුණට පෙර කියන චිත්‍රපටියේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් එතුමාට හමු වෙලා තියෙනවා.
ඔව්. දැන් දන්නවනේ දැන් මේ වගේ දේවල් දැන් සංවේනි ආකාරයෙන් නිර්මාණය කරා. එතකොට පොත්වල ගීත ලිව්වා. එතකොට චිත්‍රපටවලට දායක වුණා. තවත් මෙතුමා මේ මුද්‍රා නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ පහනින් පහන, තරණය, ඒ වගේ ඉතා උසස් නිර්මාණ මෙතුමා අතින් නිර්මාණය වෙච්ච ඒවා. එතකොට මකුලොළු මහත්තයාගේ අතින් වෙච්ච නිර්මාණ මොනවාද? එතකොට මෙතුමාගේ ලංකාවේ සංගීතයේ වෙච්ච සේවාවන් මොනවාද කියනකොට ඔබට ලොකු පෙළගැස්මක් හදාගන්න පුළුවන් වෙනවා.
ඔව්. ඒ වගේම තමයි අපි දන්නවා දේශීය තාල පද්ධතියක් තියෙනවනේ. ඒ තමයි තිත් සම්ප්‍රදාය. එතකොට තිත් සම්ප්‍රදාය මෙතුමා ක්‍රමවත් කළා කියලා සඳහන් වෙනවා. දේශීය තිත් තාල පද්ධතිය ක්‍රමවත් කරන්න මෙතුමා දායක වුණා කියලා.
ඒක තමයි නෙළුමිටිච් මම කිව්වේ අර තනි තිත, දෙතිත, තුන්තිත, සියුතිත, පස්තිත කියලා විවිධ ප්‍රභේදයන්ට වෙන් කරලා ඇත්තටම දැන් වර්තමානයේ තියෙන තාල පද්ධතිය හින්දුස්ථානි තාල පද්ධතියට සමාන කරන්න පුළුවන් තාල පද්ධතියක්. ඒ කියන්නේ තිත් සම්ප්‍රදායක් අපේ දේශීයව ගොඩනැගුවේ මෙතුමා.
ඒත් වගේම තමයි අර මේ මොනිකා ටීච් මතක් කරානේ එතුමාගේ ඔය පොත ගැන හෙළගී මග. ඒ හෙළගී මග පොතේ තියෙනවා මොනිකා ටීච් ඔය මේ අපේ සදස්මත් ගීමත් පිළිබඳව, ග්‍රහ පිළිබඳව, ඒ වගේම වන්නම් පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඇත්තටම අපේ දරුවන්ට ඒවා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න මං හිතන්නේ මේ පොත්පත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.
ඔව්. ඇත්තටම දැන් වර්තමානයේදී ජනගීත ගොඩක් නිර්මාණකරණයට නතු වෙලා තියෙනවානේ. ඔය දැන් නිර්මාණ කරනකොට වට හාමනි දාලා නාදමාලාවල් චූටි චූටි වෙනස්කම් තියලා. නමුත් දැන් අපේ එදා සංගීතය ඒ විදිහටම අහනවා නම් අපිට පුළුවන් ඒකේ ස්වර තියෙන නිසා, ස්වර මාලාවක් සකස් කරලා තියෙන නිසා ඒව සර්පින එකක් හරි භාවිතයෙන් පාවිච්චි කරලා නිවැරදි නාදමාලාව හඳුන ගන්න නම් හෙළගී මග කියන පොත ඉතාම වැදගත් වෙනවා.
ගුරුවරුන්ටත් හොඳ පොතක් වේවි. මොකද නිවැරදි නාදමාලාවෙන් ගායනය කරන්න කියන එක බොහෝ විට අපි දන්නවා.
දැන් සිංහල භාෂා දින තරඟවලට, සමස්ත ලංකා තරඟවලට ගියාම වුණා සාම්ප්‍රදායික නාදමාලාව ආරක්ෂා වෙනසේ කියලා තියෙනවනේ. එතකොට ඔන්න ඔය වගේ වෙනකොට අපි එහෙනම් සාම්ප්‍රදායික නාදමාලාව මොකක්ද කියන එක දැනගන්න මේක ඉතාම මහඟු අත්දැකීමක් වෙනවා මේ හෙළගී මග කියන පොත.
ඔව්. ඒ වගේම තමයි අර මේ ජනගී පිළිබඳ විවිධ විරිත්, ඒවයි ශ්‍රුති ස්ථාන පිළිබඳව එතුමා දීර්ඝ ලෙස පර්යේෂණ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි හොඳටම දන්න කාරණයක් තමයි ඇත්තටම පුතේ අපේ අනන්‍යතාවය. අර මොනිකා ටීච් කිව්වා වගේම අපිට අනන්‍යතාවයක් තියෙනවා. අපේ ජන සංගීතයට අනන්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ අනන්‍යතාවය හැමෝම අතර, ඒ කියන්නේ ප්‍රචලිත වුණේ WB මකුලොළුන් මහත්තයා නිසා කියන එක නම් අපිට කියන්නම වෙනවා. ඉතින් කොහොම වුණත් මං හිතන්නේ අපි මකුලොළු මහත්තයා ගැන කතා කරපු බොහෝ දේවල් අපේ දරුවන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මං හිතන්නේ අපි තවත් ගීතයකට යොමු වුණොත් හොඳයි කියලා. ඒ ගීතයට යොමු වෙලාම අපේ ඊළඟ
සංගීතඥයා කවුද කියලා
පිළිබඳව කතා කරමු.
වන්සෙනිකින් මන් පිනවයි ලාලිතා
ඉතින්දුවේ පුතේ ඔබ ගීතයක් ඇහුවා, බොහොම ලස්සන ගීතයක්. ඉතින් අම්බලංගුඩ පොල්වත්ත ගමේ උපන් විද්වතෙක් තමයි ඒ ගීතය නිර්මාණය කළ එතුමා, නමින් සීදේස් කුලතිලක මහත්තයා.
ඇත්තටම අපි ගීතය ගැන චුට්ටක් කතා කළේම නේද නෙළුම් ටීචර්? දැන් මේ දෑතට වලලු මල්මුතු වැල් මාල පොටයි කියන ගීතයේ පළවෙනි කොටස ඇත්තටම වාදනය කරන දරුවෙකුට බොහොම ලේසි වාදනය කරන්න. සාරී ගා කියන ස්වර තුනේ විතරයි පදනම් කරගෙන තියෙන මුල් කොටසටම. දැන් දෑතට වලලු මල්මුතු වැල් මාල පොට්ටයි යායට එලලු පුන්කුසුමන් සේ බැබලේ ගීරස කනලු වන්සනකින් මන් පිනවයි ලාලිත රුසිරු සුන්දර සන්සුන් ගමනයි. ඔය සොරට සාගරිරිරි ගරිස සාරිස ගරිස සසසස සාගරිරිරි ගරිස සාරිස ගරිස සසසස ගාගගරිරි ගා රී ගරි සස සාරි ගා සාගරි රිරි ගරි ස සාරි ස ගරි සස බලන්න දැන් සාරි ගා කියන ස්වර ටික විතරමයි මේකේ යෙදලා තියෙන්නේ.
ඔව් බොහොම අර අපි කලිනුත් කිව්වා ජන සංගීත ආශ්‍රිතව තමයි මේවා නිර්මාණය කරලා තින. ඉතින් ඒ නිසා තමයි මේ සරල බව බොහෝ වෙලාවට ඒගොල්ලෝ ඒ ගීතවලදී යොදාගෙන තියෙන්නේ.
ඊළඟ කොටසදී හැබැයි F එකට කියන්නේ ඔබ දන්නවා මාස්වරයට
යනවා.
ඔව් දෙවෙනි කොටසදී එහෙම යනවා. ඔබ හොඳට දැන් අහලා බලන්න, නැවත මේ ගීත අහලා බලන්න අපි කියපු දේ හරිද වැරදිද කියලා.
හරි. එතකොට අපි කිව්වනේ අර මකුලලුව මහත්තයා ගැන කතා කරනකොට එතුමා ජන සංගීතයේ පිළිබඳ පර්යේෂණ කළා, වගේම ශාස්ත්‍රීය සංගීතයේ පිළිබඳවත් ඉගෙන ගත්තා කියලා. ඒ වගේම තමයි සීදේස් කුලතිලක මහත්මයා විශේෂයෙන්ම අර එතුමා බාත්කාණ්ඩේ පඬිතුමා වගේම ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ නැත්නම් විශ්වභාරති විශ්වවිද්‍යාලයෙන් සංගීත ඩිප්ලෝමාව වගේම උපාධියකුත් ලබාගත්තු කෙනෙක්.
ඉතින් එතුමා බෞද්ධ පිරිමි පාසලෙන් තමයි මූලික අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. අම්බලංගුඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබලා 1948 තෙල්දෙණිය මහවිද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස තමයි ඉස්සර වෙලාම සේවය කරන්න පටන් අරන් තියෙන්නේ.
ඔව්. ඇත්තටම මේ 1934 රබින්ද්‍රනාත් ටාගෝර් මහත්මයාගේ ලංකා ගමනයත් එක්කම අපේ සංගීතඥයෝ බොහෝ දෙනෙක් ඉන්දියාවට ගියා. එහෙම නේද මොනිකා ටීචර්? ඒ අනුව තමයි මම හිතන්නේ මේ ලයනල් එදිරිසිංහ මහත්මයා, ඒ වගේම WB මකුලලුව මහත්මයා, සීදේස් කුලතිලක මහතා වගේ අය ඉන්දියාවට ගිහිල්ලා ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න යොමු වුණේ, පෙළඹුණේ. එතකොට මෙතුමා ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත පර්යේෂණාංශයේ ප්‍රධානී අංශ ප්‍රධානියා විදිහටත් කටයුතු කළා කියලා කියනවා.
ඔව්. 1958 දී මීරිගම ගුරු විද්‍යා විදුහලේ හා 1964 දී මහරගම ගුරු විද්‍යාලයේ කථික ආචාර්යවරයෙකු ලෙසත් සේවය කරලා තියෙනවා මෙතුමා.
ඔව්. ඉතින් ගුවන්විදුලි මේ අපි දන්නවනේ රබින්ද්‍රනාත් ටාගෝර් මහත්මයාගේ හසල දැනුම තියෙන එස්රාජ් වාදනය සම්බන්ධයෙන්. එතුමා විශේෂයෙන් උපාධි පිරිනැමුවෙත් එතුමාගේ විශ්වවිද්‍යාල කාලේ ඉස්රාජ් වාදනයේ සම්බන්ධයෙන්
රන්ද්‍රනාත් තාගතුමා කියනකොට බෙංගාල සංගීතයත් අපිට මතක්
වෙනවනේ.
එතන බෙංගාල සංගීතයේ
ප්‍රධාන වාද්‍ය භාණ්ඩය තමයි ඉස්රාජ්. එතකොට ගුවන්විදුලි සංස්ථාවේ ඉස්රාජ් වාදකයෙක් විදිහට මේ WB වකුළුළු මහත්මයා සීදේ කුලතිලක මහත්මයා කටයුතු කරලා තියෙනවා. ඉතින් මොකද හේතුව අර ඉස්රාජ් වාදනයේ සම්බන්ධයෙන් ഇതുමාලද නිපුණත්වයේ මත තමයි එවැනි රැකියාවකට යොමු වෙලා තියෙන්නේ.
1970 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ අංශ ප්‍රධාන තනතුරට පත්වුණු මෙතුමා ලංකා කලා මණ්ඩලයේ සමාජිකයෙකු හා සභාපතිවරයෙකු ලෙසද සංගීත අනුමණ්ඩලයේ සභාපතිවරයා ලෙසද ජනගායන අනුමණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරලා තියෙනවා.
ඔව් දැන් අර කලා මණ්ඩලයේ ජන මේ සමාජිකයෙක් විදිහට අවුරුදු 8ක් පමණ කාලයක් කටයුතු කළා කියලා තනහ සඳහන් වෙනවා.
ඔව් ඒ කාලෙත් තමයි මෙතුමත් ලංකාව පුරාම ගිහිල්ලා ජනගීයක් රැස් කරලා සංරක්ෂණය කරන්න තියන්න ගොඩක් මේ කටයුතු කරලා තියෙනවා.
ඔව්. ඇත්තට මෙතුමා ගොඩක් කලා සංගරාවලට පවා ලිපි සකස් කරපු කෙනෙක්. විශේෂයෙන්ම කලාවේ පුනර්ජීවනය සඳහා නැත්තම් කලාව නගා සිටුවන්න පුවත්පත්වලට ඒ කලා ලිපි සකස් කරා කියලා කියනවා.
දැන් අර ජනගී සංරක්ෂණය කරා කියලා තියෙනවනේ නෙලොමිටි. එතකොට ශ්‍රී ලංකාවේ සංගීත සම්භවය, විශ්ව සංගීත ශාස්ත්‍රය, ජන සංගීත සිද්ධාන්ත කියන ගොඩාක් ග්‍රන්ථ මෙතුමාතින් නිර්මාණය වෙච්ච ඒවා තමයි මේ ජන සංගීතය පිළිබඳව.
ඔව් ඇත්තටම ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසය පිළිබඳව තමයි ගවේෂණය කරලා මෙතුමා ඔය ශ්‍රී ලංකාවේ සංගීත සම්භවය කියනනේ දෙකේක යුගවලදී විශේෂයෙන් අනුරාධපුරයේ පොළොන්නරුව මේ වගේ යුගවලදී කොහොමද ලංකාවේ සංගීතය පැවතුනේ කියලා අපේ දුවදරුවන්ට දැනගන්නට ඇත්තටම මේක මහත් අත්පොතක් වෙනවා ශ්‍රී ලංකාවේ සංගීත සම්භවය කියන එක.
ඉස්සර යුගයේ ඉඳන්ම ආරම්භ වුණේ කොහොමද සංගීතයක් පැවතුනේ කොහොමද?
ඔව් විජයාවතර නේටත් පෙරේද ලංකාවේ කොහොමද සංගීතේ පැවතුනේ කියන එක එතුමා අධ්‍යයනය කළ මේවා දීර්ඝ ලෙස පරිශීලනය
කළා. මට මතකයි නෙළුමිටිච්ච මෙතුමා පිරිත් සජ්ජායනය කරන පිරිතත් අරගෙන ඒක ස්වර නාද රටාවලට අරගෙන මෙතුමා ඒ වගේත් විවිධ විරිත් ක්‍රම පෙන්නලා දීලා තියෙනවා.
ඔව්. එතකොට මේ ඒ වගේම තමයි පොතපත් පොත්පත්වල දක්නට ලැබුණේ නැති ගැමි නැටුම් ඊළඟට ගායන පිළිබඳ අපි කිව්වා වගේ විරිත් නේද වෘතාන්ත පිළිබඳව මේ එතුමා ගොඩක් අධ්‍යයනය කළපු කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි මේ එතුමා ගැන කතා කරනකොට 70 දශකයේදී එතුමා රජයේ කලායතනයේ බාහිර කතිකාචාර්යවරයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. ලංකා කලා මණ්ඩලයේ සභාපති වෙලා ඒ කාලේ ඉඳලා තියෙන ඔය WB මකුලලුව මහත්තයා එතුමාත් එක්ක මෙතුමා දඹාන ඔය පොල්ලෙබැද්ද මොනරාගල පොළොන්නරුව වගේ දුෂ්කර ප්‍රදේශවලට ගිහිල්ලා මේ ගැමිගී පිළිබඳව මේ පටිගත කිරීම කරලා බොහෝ සේවයක් කරපු කෙනෙක් විදිහට සඳහන් වෙනවා.
ඔව් දැන් ඇත්තටම නෙළුමිටිච්ච මටත් වාසනාව තිබුණා එතුමාගෙන් ඉගෙන ගන්න. ඉතින් ඒ කාලේ එතුමා කියපු එකක් තමයි එතුමා ජන ගම්වලට ගිහිල්ලා ගැමියොත් එක්ක ඒව පරීක්ෂණ කරන්න ඒ මිනිස්සුත් එක්ක ජීවත් වුණා කියලා ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ජීවිතය ගැන හොයලා බලන්න නම් ඒගොල්ලෝ අධ්‍යයනය කරන්න නම් ඒ මිනිස්සුත් එක්ක ඒ කාලයක් මෙයා එතුමා ඉඳලා තියෙන ඒ මිනිස්සුත් එක්ක.
ඔව් ඒ පරිසරය තුල ඉඳීම තුළම එතුමා ගොඩක් දේවල් අධ්‍යයනය
කරගෙන.
ඔව් අධ්‍යක්ීම් වලින් එතුමා බොහෝ දේවල් බාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි එතුමා අර නීලා වික්‍රමසිංහ මහත්මිය, ලයන රංගවල මහතා, අමිතා වැදිසිංහ මහත්මිය වගේ ගායක ගායිකාවන්ගේ උදව් අරගෙන ඒ ගීත ගායනය කරවල නේද ජනගී ආශ්‍රිතව නිර්මාණය කරපු ගීත ගායනය කළ ගුවන්විදුලි වැඩසටහන් රැසක් ඒ කාලේ නිෂ්පාදනය කළා කියලා
මෙතුමා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ ප්‍රධාන තනතුරට පත් වුණාට පස්සේ මෙතුමා ඒ වගේ ගොඩාක් පර්යේෂණ නිබන්ධන කරලා තියෙනවා. ඒ වගේම 1979 දී සෞන්දර්ය අධ්‍යන ආයතන ඒ කියන්නේ දැන් තියෙන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දරුව සංගීත විෂය උසස් පෙළ හදාරනවා නම් ඔබට විශ්වවිද්‍යාල වරන් ලැබුණොත් ඔබට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඒ දවස්වල ඒක කලින්ම තිබුණේ හේවුඩ් කියලා නම.
ඔව්
හේවුඩ් නමින් තිබ්බ. පස්සේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මේ උනේ පස්සේ ඊටත් කලින් තිබුණ සෞන්දර්ය අධ්‍යන ආයතන කැලණි විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යන ආයතනය කියලා නමින් තමයි තිබුණේ. ඉතින් මේකේ බාහිර කතිකාචාර්යවරයෙකු ලෙසත් මෙතුමා සේවය කරලා තිනවා. 1992 සිට සංගීත හා නර්තන අධ්‍යයනාංශයේ පර්යේෂණ නිලධාරියෙකු ලෙසත් සේවය කරලා තිනවා සෞන්දර්ය කලා අධ්‍යන ආයතනයේ.
ඔව්. ඉතින් මම හිතන්නේ ඇත්තටම අපි සීදේස් කුලතිලක මහත්මිය ගැන බොහෝ දේවල් කතා කළා. විශේෂයෙන්ම ඔබට වැදගත් වෙන කාරණේ තමයි මෙතුමා ජන සංගීතය සම්බන්ධයෙන් කරපු සේවාවන් වගේම
මෙතුමා අතින් නිර්මාණය
පොත්පත් පිළිබඳව මට මතකයි මේ එක අවුරුද්දක අහලා තිබුණා සීදේස් කුලතිලක මහතා විසින් ජන සංගීතය සම්බන්ධයෙන් කරපු සේවාව පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න කියලා. ඉතින් මම හිතන්නේ එතකොට ඔබට මේ පොත්පත් පිළිබඳව දැනුම, ඒ වගේම එතුමා ලියපු ඒ පොත්පත් වලට අමතරව එතුමා කළ සේවාවන්, විවිධ සේවාවන් ඔබට වැදගත් වේවි. ඔබේ
එයාතින් අර එතුමා අර බැද්ද වටට සුදු මොරමල් පිපිලා ඒ ආශ්‍රයෙන් කරපු ගීත දෑතට වලලු මල් මුතුවැල් මාල පොටයි කියන ගීත, එහෙමත් එතුමාගේ අතින් නිර්මාණය වෙච්ච ගීත විදිහටත් හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සංගීත සම්භවය, විශ්ව සංගීත ශේෂ්ත්‍රය, සංගීත සිද්ධාන්ත වෙන ග්‍රන්ථ මෙතුමා අතින්, ජන සංගීත සිද්ධාන්ත, ඒ වගේ පොත්පත් මෙතුමා අතින් ලියවුණා කියන එකත් මතක තියාගන්න. මොකද කෙටි ප්‍රශ්න වලටත් ඔය
මට මතකයි කවුරුද්ද අහලා තිබ්බා ජන සංගීත සිද්ධාන්ත ග්‍රන්ථ රචනා කළේ කවුද කියලා කෙටි ප්‍රශ්නයකට. ඒ වගේම තවත් වසරක අහලා තිබ්බ ශ්‍රී ලංකාවේ සංගීත සම්භවය කියන ගාන්තේ කතුවරයා කවුද කියලා. ඉතින් මම හිතන්නේ අපේ දරුවන්ට අපි මේ අද දවසේ කතා කරන බොහෝ දේවල් ප්‍රයෝජනවත් වේවි කියලා. පුතේ අපි ජන සංගීතය පිළිබඳව කතා කරනකොට අපිට කතා නොකරම් බැරි තවත් චරිතයක් ඉන්නවා. ඒ තමයි සංගීතඥ ලෑලන් රන්වල මහතා.
දැන් ඇත්තටම එතුමා ගැන කියනකොට මතක් වෙනත අවුරුදු කාලේ නේද නෙළුමි ටීචර්? අවුරුදු කාලේ එතුමාගේ ගීත ගොඩාක්, දේව ගොඩාක් ගීත මේ එතුමාගේ අතින් නිර්මාණය වෙච්ච ගීත තමයි ප්‍රචාරය වෙන්නේ.
අර මොනිකා ටීචර් කියවනේ මේ සීදස් කුලතිලක මහත්මයා ගෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා කියලා. ඒ වගේම මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ සංගීතඥ ලයන රන්වල මහතාව හමු වෙලා එතුමාගේ සංගීත පරිශ්‍රණ පිළිබඳව මම පොතක් මේ එතුමා පිළිබඳව රචනා කළා. මේ මගේ පරිශ්‍රණ මේ එකකදී. ඉතින් ඒකෙදී ඇත්තටම එතුමා මටත් පොතක් දුන්නේ, එතුමා ලියපු තාල කියන පොතක්. ඉතින් ඇත්තටම ඒකේ සම්පූර්ණම තියෙන්නේ එතුමා ජනගීතය සහ ඒකෙන් නිර්මාණය කරපු ගීත, සරල ගීත. ඉතින් මේ ජනගීයෙන් මෙහෙම මේ විදිහට කියලා එතුමා ගොඩාක් ගීත අරගෙන තිබුණා. ඉතින් ඒවා මම හිතන්නේ ඇත්තටම මේ අපිට මේ වගේ පුද්ගලයෝ ඇත්තටම ඇසුරු කරන්න අවස්ථාව ලැබීමත් අපේ පිනක් කියලා අපි සලකන්න ඕනේ. එතකොට ලයන රන්වල මහත්මයා ගැන කිව්වහම එතුමා 1939 නොවැම්බර් 27 වෙනිදා තමයි ඉපදිලා තියෙන්නේ.
එතුමා 1959 දී ඇරැව්වල මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස වැඩ බාර අරගෙන තියෙනවා. එතකොට 1964 දී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙසත් මෙස්මා හේවිසි තූර්ය වාදක මණ්ඩලයක් පවා ආරම්භ කරලා තියෙනවා ඒ කාලේදී. එතකොට මීට අමතරව මීගොඩ මහවිද්‍යාලයේ, කිරියැල්ල මධ්‍ය මහවිද්‍යාලයේ, කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ආනන්ද විද්‍යාලයේත් පාසල්වලත් සංගීත ගුරු භවතෙක් විදිහට සේවය කරලා තියෙනවා.
ඔව්, එතුමගේ පළමු සංගීත ගුරුපත් වීම පන්නිපිටි ඇරැව්වල විද්‍යාලයේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තටම අපේ රටේ දේශීය සංගීතයක් ඇත්තටම මේ ඒක මේ නගා සිටුවන්නේ යම් කිසි විදිහක දායකත්ව වුණු පුද්ගලයින්ගෙන් පෙරටම ඉන්න තවත් කෙනෙක් විදිහට තමයි ලයන රන්වල මහතා අපි හඳුනාගන්නේ.
දැන් එළොමි ටීචර් සීදේස් කුලතිලක මහතා, එතකොට මේ ඩබ්ලිව් බී මක්ලුල මහතා, ලයන රන්වල මහතා කියනකොට අවුරුදු කීපයක වුණත් මේගොල්ලෝ ළඟ ඇසුරු පවත්වලා තියෙනවා. මොකද ඒකට හේතුව තමයි ඩබ්ලිව් බී මක්ලුල මහත්තයාගේ මේ දෙපානෝ කියන ගීත නාට්‍ය චරිතයත් රඟපාලා තියෙනවා ලයන රන්. වැඩසටහන්වල මහත්තයා.
ඔය වගේම මෙතුමාගේ හෙළගීර හෙළමිහිර කියන වැඩසටහනටත් මෙතුමා සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් 1963 වර්ෂයේ.
එතකොට ඔය කණ්ඩායම එකතු වෙලා තමයි මේ ජන සංගීතයේ නගා සිටුවන් ශ්‍රී ලංකාව තුල ජන සංගීතය වර්ධනය කරන්න ප්‍රවර්ධනය කරන්න ලොකු වෙරවීරියක් දරලා තියෙන සංගීතඥය විදිහට සැලකන්න පුළුවන්.
ඔව් එතකොට මෙතුමා ඒ කටයුතු කරනකොට රෝහණ බැද්දගේ මහතා, අයිවෝ ඩෙනිස් මහතා, ඊළාට වීරසේන ගුණතිලක මහතා, අමරා රණතුංග මහත්මිය වගේ අය එතුමාගේ මේ කටයුතු වලට බොහෝ වෙලාවට දායක වෙලා මේ සංගීත ප්‍රබෝධය ඉදිරියට ගෙන යන්න කටයුතු කරා කියලා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ.
ඔව්. ඔහු විසින් රචනා කරලා නිෂ්පාදනය කරලා තියෙනවා ළමා නාට්‍ය අතරින් නොගිය ගමන සහ එක ගෙඩියයි පළගත්තේ කියන ළමා නාට්‍ය විශේෂ තැනක් ගන්නවා කියලාත් කියනවා.
ඔව් ඒ වගේම තමයි පුදුවේ පුතේ විශේෂයෙන්ම මේ එතුමා ගැන කතා කරනකොට එතුමා කිව්වලු අපේ රටේ දේශීය සංගීතයක් නැහැ තිබුණත් ඒක මහා අච්චාරුවක් කියලා. ඒ වගේ ප්‍රකාශයක් එතුමා කරලා තියෙන්නේ මොකද හේතුව මේක අර සංගීතය අර පිළිවෙලකට තිබිලා නැහැ අපේ සංගීතය. ඉතින් එතුමා ගොඩාක් උත්සාහ දරලා තියෙනවා මේ සංගීතය බොහොම පිළිවෙලකට ක්‍රමානුකූලව සකස් කරන්න.
ඔව් නෙළුමිටිච ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සමාජය හා ලෝකයේ වෙත ගෙන යාමට හැකි වෙන පරිදි හින්දුස්ථානි රාගධාරී සංගීතයෙන් හා බටහිර ආරවෙන් වෙනස්ව අමුතු මාර්ගයකින් ලාංකීය සංගීතය නිර්මාණකරණය සඳහා ඇසුරු කරගෙන විවිධ නිර්මාණයන් කරපු සංගීතඥයෙක් විදිහට ඔබතුමාව අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම
මට මතක් වෙනවා මේ අර 1964 දී තිබුණලු කලා මණ්ඩලයේ තරඟයක්. ඒ තරඟෙට ඉදිරිපත් කළාලු මෙතුමා නාට්‍යයක්. එක ගෙඩියයි පළ ගන්නේ කියලා.
ළම නාට්‍ය.
ඔව් ඒ නාට්‍යෙන් මෙතුමා ජයග්‍රහණය කළා කියලා කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ 1969 දැන් අපි දන්නවලු අපේ රටේ ප්‍රසිද්ධම නාට්‍යයක්නේ කාලගෝල නාට්‍ය. එතකොට කාලගෝලයා වශයෙන් උත් මෙතුමා රංගනයට දායක වුණා කියලා කියනවා නේද?
ඔව් ඇත්තටම ඒක YouTube channel හරහා දරුවන්ට ඒවා බලන්න පුළුවන් වෙනවා. මෙතුමා බොහොම ලස්සනට ඒ කාලගෝල චරිතය රඟපාන. ඇත්තටම මට නම් ඒ වෙලාව මැවිලා පේනවා වගේ නේද තාම. ඉතින් බොහොම මේ දැන් එතකොට බලන්නකෝ
දක්ෂ කෙනෙක්. මම හිතර එතුමාගේ පුතාලා දැන් සහනරණල මහත්මයා ඒ වගේ අයත් ගොඩක් කියලාට මේ කටයුත්ත නොනවත්වාම කරගෙන යනවා. ඒක ඉතාම අගය කළ යුතුයි.
දැන් ඒගොල්ලන්ගේ ජනගීත බලනකොට උනත් පේනවනේ අපිට දැන් මේක ජනගීතයක් කියන හිටගෙන කියන එකක් නෙවෙයි. ඒගොල්ලෝ කරන බොහොම ලස්සන රඟපාමින් තමයි ඒගොල්ලෝ ඒක ගායනය කරේ. ඉතින් එතකොට අර මනස හා හැම අංග චලන සියලු දේ එකතු වුණාම ඇත්තට මේක හදවතින්ම ගයන ගීතයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපිට අදත් එතුමා මිය ගියත් අපි අතර තාම වෙනකන් එතුමා තාම නොමියෙන චරිතයක් බවට පත් වෙලා තියෙන්නේ.
ඔව් ඇත්තටම මෙතුමාගේ ඒ කටයුත්ත චිරන්තරංගල මහත්මයා සහ සාන්රන්වල මහත්මයා ඒ දිගට පවත්වාගෙන යෑමත් අපි අගය කළ යුතුයි. එතුමන් දෙපළත් මම හිතන්නේ විදේශ රටවල් වල පවා දරුවන්ගෙන ගොස් ඒ ජන සංගීතයේ පිළිබඳව
රන්වල බලකාය නමින් නේද කණ්ඩායමක් හදාගෙන ඉතින් විවිධ නිර්මාණ කරලා තියෙනවා. ඉතින් අර මේ අවුරුදු කාලේ හිනාවේ යන්රාලේ
තෙල්ලි හිරුණු කැවුම් ගෙඩිය වාගේ
ඔන්න ඔය ගීත නේද
කහමලි
තරි නේද? ඔය වගේ ගීත බොහෝමයක් මම හිතන්නේ මේ සියලුම ගීත ජන ගීත ආශ්‍රයෙන් තමයි
බා 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 කිකිලි ඊයේ උදේ ගිය කිකිලි කියලා අර ජන ගීත ජන වහරේ තියෙන දේවල් මෙතුමා ඒ විදිහටම අරගෙන නිර්මාණාත්මක ඉදිරිපත් කරලා අපි අතරේ චිරාත් කාලයක් තියාගන්න තරම් ශක්තියින් ඇති කරලා නිර්මාණයට දායක වෙලා තියෙනවා.
ඔව් දැන් ඇත්තටම මෙතුමා ගැන කතා කරනකොට මෙතුමා මේ ටෙලිනාට්‍ය වලත් රඟපාලා තියෙනවා. ඔය ගමන මුහන්දිරම් වලව්ව ප්‍රමාද වැඩි හිඟන කොල්ලා පාසල් ගුරුවරිය මෙන්න මේ වගේ ටෙලිනාට්‍ය රසකම චරිත නිරූපණය කරන්න මෙතුමා දායක වෙලා තිනු. ඒ කියන්නේ මෙතුමාගේ තියෙන අමුතුම රංගන කුශලතාවයක් රංගන කෞශල්‍යයක්. ඒ වගේම තමයි 1977 වසරේ බීරි අලි කියන වේදිකා නාට්‍යයත් මෙතුමා අතින්ම නිර්මාණය කළා කියලා තමයි සඳහන් වෙන්නේ.
ඒ වගේම නෙළුමිටිච අර එතුමා අතින් ගොඩාක් ගීත නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඔබට කියනකොටත් මතක වෙන්නේ නැති සඳසාවීමා සඳ මඩලේ පාළුවේ මෙදා.
මේක බඹර ගීත ආශ්‍රිතව නිර්මාණය වුණු ගීතයක් කියලා කියන්නේ.
බඹර ගීත ආශ්‍රිතනුත් කියලා කියනවා. අර මේ නැවැලපුම් ගීතයක් තියෙන මොහු හැර වෙන දන් ගන්න ඕනේ නැද්ද? අන්න ඒ නාදමාලාවටත් නිර්මාණය වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ ගීතේ සඳ සාවිමා ගීතේ හායි බායිලා කියන නිකන් අර මේ කප්‍රිඤ්ඤා වගේ තාල ගීතයක් තියෙනවා. ඒතර කහමලී
ගොඩක් කියලාට මෙතුමගේ ගීතවල මම දකින්න දේ තමයි අර සමාජයේ පිළිබඳව යම් කිසි විදිහක ගවේෂණාත්මක විදිහක
විවරණයක් තියෙනවා. ඔව්. කහමලී අන්නර කහමලී කියන එක. එතකොට පාරු මාරු වෙන්නේ ඇයිද කියන එක. පාන් කිරිත්ටි පොල් අඹරනවා කියන ගීතය. ඉතින් ඒ වගේ මේ මෙතුමාර යුද්ධයට ඇවිත් නමින් ප්‍රාසංගික ජනකි සම්දර්ශනයක් සමාජගත කරලා තියෙනවා 1900 එතුමාගේ 60 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන්.
ඔව් ඇත්තට මෙතුමා මං හිතන්නේ තව කාලයක් ජීවත් වෙන්න ඕනි පුද්ගලෙක් හදිසියෙම
රියානුතරකින් නේද?
ඔව් කොහොමුණත් එතුමා අපි ඇත්තටම මේ එතුමා කරපු සේවය මං හිතන්නේ අදට නෙමෙයි ඉදිරි අනාගතයටත් මං හිතන්නේ ඉතාම වටිනවා. මේ ගීත අද විතරක් නෙමෙයි පුතේ එදා අද පමණක් නොවේ හෙටටත් අපිට රස විඳින්න පුළුවන් මට්ටමේ ගීත. ඉතාම ලස්සනයි. ඉතින් ඇත්තටම එතුමාව අගය කළ යුතුයි. මොකද හේතුව ජන සංගීතය නොනැසී පවත්වාගෙන යන්නට එදා WB මකුලලුව මහත්මයා සීදේස් කුලතිලක මහත්මයා කරපු පර්යේෂණවලට තවතුරටත් යම් කිසි විදිහකින් ලොකු පිටුවහලක් ලබා දෙමින් ලොකු දායකත්වයක් ලබා
දෙමින්
නිර්මාණකරණයට යොමු වීම.
ඔව් මෙතුමා අර 60 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් අහසේ ඉන්නවලු කියලා මේ ප්‍රථම ගීත එකතුවක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ගීත වුණත් අපේ දරුවන්ට මේවා ලියාගත්තා නම් ඒවා මේවා ඇත්තද බොරුද කියන්නේ කියන එක ඔබලට හොයලා බලන්න පුළුවන්.
ඔව්. ඉතින් ඒ වගේ ලයිනර් රන්වල මහත්මයා කියලා මේ ලයිනර් රන්වල කියලා ගැහුවොත් ඒ කලාකරුවා පිළිබඳව බොහෝ තොරතුරු ඔබට මේ YouTube හරහා වුණත් තොරතුරු එක්ක්‍රස් කරගන්න පුළුවන්. පොත් පිංචක් වුණත් සකස් කරන්න ඔබට පුළුවන් දේශීය සංගීතඥයෝ පිළිබඳව. ඔව්.
මෙතුමාගේ අවසාන ටෙලිනාට්‍ය විදිහට කියන්නේ රංගමණ්ඩල සමුගණී නාට්‍යලු. ඉතින් ඇත්තටම රංගමණ්ඩල සමුගණිකයෙකුට එතුමාගේ සමුගණීමත් එක ගොඩාක් ළඟයි වගේ අපිට දැනෙනවා. ඉතින් මෙතුමාගේ අවසාන නාට්‍ය විදිහට තමයි රංගමණ්ඩල සමුගණී කියන නාට්‍ය දක්වලා තියෙන්නේ. ඒ වගේම බොහොම ප්‍රසිද්ධ ගීතයක් තමයි මේ ටීචර් ගම අවුලඤ්ඤයි හබපටලඤ්ඤයි කිය ගීතේ මේ අවුරුදු කාලේ කියන ගීතේ වන්නම් සෞදම් ගායන සූර්ය මංගල සේනා කියලා ගීතයක් තියෙනවා. ඉතින් ඒ වගේ ගීත අදත් කියන්නේ බොහෝ කාලයක් නෑ මේවා අපිට දායාද වෙලා. නමුත් ඒවා මං හිතන්නේ තවත් කාලයක් යනකම් අපේ අතරේ පවතී කියලා හිතෙනවා.
ඔව්. ඒත් එක්කම ඒ ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ මේ අපේ සංගීතඥ රෝහණ බැද්දගේ මහත්මයා එතුමාගේ සමකාලීනෙක් නේද? එතුමත් ඒ වගේම අපේ දේශීය සංගීතයේ උරුමය මතු පරපුරට ආරක්ෂා කර දෙන්න කටයුතු කරපු බොහෝ
තවමත් කටයුතු කරන කෙනෙක් නේද?
ඔව්. අදටත් ජීවමාන පුද්ගලෙක්.
ඉතින් එතුමා 1935 නොවැම්බර් මාස 1 වෙනිදා රයිගම් කෝරළයේ උඩුවනම් ගම්මානයේ තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට ඔබට දැන් වයස හදාගන්නත් පුළුවන් 1935 ඉඳන් මේ වෙනකොට එතුමාට වයස කොහොමද කියලා.
ඉතින් නමුත් හොරණ ප්‍රදේශයේ ඒ වගේ මූලික අධ්‍යාපනය ලැබලා තියෙන්නේ ගමේ පාසලෙන්ම කියලා කියනවා.
එයාගේ තාත්තා දේවාල බාර කපු පරම්පරාවෙන් එන කෙනෙක්. ඉතින් ඇත්තටම මේ කපු පරම්පරාවෙන් කියන කොටම අපේ ওই ශාන්ති කර්ම ආభాෂ මෙතුමා ගාව එදා ඉඳන් උපතින්
තියෙනවා. ඔව් බෙර වාදනයේට එහෙම ඉතාම දක්ෂ පුද්ගලෙක්. ඉතින් ඒ වගේම එතුමා මේ උසස් අධ්‍යාපනයේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් ලැබුවා කියලත් කියනවා. මේ කොහොමුණත් සෞන්දර්ය අධ්‍යාපනයේ සඳහා මේ රජයේ මේ ලලිත කලා මේ ආයතනයට සම්බන්ධ වුණා කියලා කියනවා.
බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට තමයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මෙතුමා ඉඳලා තියෙන්නේ. ඉතින් අපි ඉගෙන ගන්න කාලෙත් මෙතුමා ඇවිල්ලා තිබුණා. නමුත් මට එතුමාගේ ජන සංගීත ඉගෙන ගන්න නම් අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් ඒ වෙනකොට අපි යනකොට එතුමා එතනින් ඉවත් වෙලා තිබිලා තියෙන්නේ. නමුත් විවිධ වැඩවලට අපහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආපු අවස්ථා තියෙනවා.
ඒ වගේම අපි කතා කරන්නේ WB මකුලලුව මහත්මයාගේ ජන සංගීත වැඩසටහන් සඳහා බොහොමයකට මෙතුමා දායක වෙලා තියෙනවා. ඒ ගවේෂණ එතුමා සම්බන්ධ බොහෝ දේවල් ගවේෂණය කරන්නේ, ජන සංගීතයේ සම්බන්ධ දේවල් ගවේෂණය කරන්න මෙතුමා යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි 1989 දී සිංහල සංගීත ශෛලිය කියලා හෙළ සංගීතය පිළිබඳ විමර්ශනාත්මක ග්‍රන්ථයක් මෙතුමා ඉදිරිපත් කරා කියලා, ලියා දැක්වුවා කියලා සඳහන් වෙනවා.
ඇත්තටම එළියොමි ටීචර්, මට ඔය කියනකොට මට මතක් වෙනවා මෙතුමාගේ මේ උත්පත්ති ඉඳම කපු පරම්පරාවෙන් පැවතගෙන ආපු කෙනෙක් කියලා කියනවනේ. එතකොට මෙතුමාට අර ගමේ කෝලම් නැටුම් කණ්ඩායම කවිනාඩගම් වලටත් එකතු වෙලා මෙතුමාට ඒ වගේ ගායනයන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔතනින් ලැබිත ශක්තිය තමයි මෙතුමාට මේ තාක් දුර ගමනක් එන්නට පිටුවහල් වෙලා තියෙන. ඒ වගේම කතුරුංචිල්ලාවේ ඔංචිලිවාරම් ගායනයත්, සන්නියකුම වැනි තොවිල් පළවල් වල ගායනය කරන්නත්, බෙරවාදනය කරන්නත් මෙතුමාට අර දීර්ඝ ගමනක් යන්න මුලපිරුමක් විදිහට සිද්ධ වෙලා තියෙනවා.
ඔව්, ඇත්තටම මේ මොනික ටීචර් ඔය ලන්ඩනය, ජපානය වගේ රටවල් වලට සංචාරය කරන්න මෙතුමාට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සංචාරත් එක්ක එකතු වෙලා ඒ ගමනින් ලත් දැනුමත් එක්ක එතුමා හෙළ සංගීත ලකුණ කියලා මේ පර්යේෂණ ග්‍රන්ථයක් ලියලා ඉලිදැක්වුවා කියලා සඳහන් වෙනවා. කොහොමුණත් අර මේ ජන සංගීතයේ විතරක් නෙමෙයි, රාගධාරී සංගීතයේ ඇති විශිෂ්ට ගති පිළිබඳවත් මේ ඒ ශාස්ත්‍රීය සංගීතයේ ස්වභාවය පිළිබඳවත් මෙතුමා සෑහෙන පර්යේෂණ කරපු කෙනෙක්.
ඔව්, මෙතුමාට මේ අර දැන් මූලික අධ්‍යාපනයේ උඩුව කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉගෙන ගත්තා කියලා කියන්නේ ඔන්න කාලේ. දැන් මම කතා කරනවා තාම ළමා කාලේ ගැන නෙළුමි ටීචර්. මෙතුමාගේ මේ අර කලා ජීවිතයේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම වැටෙන්න හේතුව තමයි මෙතුමා මේ හොරණ ග්‍රාමයේ උඩුව ග්‍රාමයේ ඉපදිලා ගොවිතැන් වැඩපළදී ගොයම් කැපීමේදී අඬහර පෑම, සීසෑම, පැල් රැකීම, පැල් කවි ගායනය වගේ ඔන්න ඔය ගායනා මෙතුමාගේ කලා ජීවිතයේ මූලික අඩිතාලමට හේතු වුණා කියලා. ඔව්,
අපි දන්න දේ තමයි කලාකරුව බොහෝ විට තමන්ගේ අත්දැකීම් වලින් මේ නිර්මාණ කරන්නේ. ඉතින් බොහෝ විට තමන්ගේ අත්දැකීමත් තමයි මේ ලස්සන නිර්මාණයක් විදිහට එළි දැක්වෙන්නේ. ඉතින් මං හිතන්නේ එතුමාටත් තමන්ගේ ළමා කාලය බොහොම සුන්දරව ගත කිරීම, ඒ කියන්නේ එතුමා අර ගමත් එක්ක ගත කරපු ඒ ජීවිතය තමයි මං හිතන්නේ මෙවැනි සෞන්දර්ය නිර්මාණ රසක් දායක කරන්න හේතු වෙන්නේ ඇත්තේ.
ඔව්, ඇත්තටම ජනගීත ගැන නිර්මාණය කරන්න නම් අපේ කම තියෙන්න ඕනේ, අපේ ළඟ නේද,
සහ අත්දැකීම්
තියෙන්න ඕනේ. ඉතින් මෙතුමා මං හිතන්නේ මම පත්තරයකක් දැක්ක මෙතුමා කවදාවත් ගුඩ් මෝර්නින් කියන්නෙත් නැහැ කියලා, ආයුබෝවන් කියලා හැම කෙනාටම කියන්නේ කියලා. කියන්නේ ආයුබෝවා කියන අපේ සිංහල වචනයෙන් තමයි එතනින් එතුමාගේ ගැමිකම නැත්තම් මේ ජනගීතය ගැන. එතකොට අපේ කම ගැන තව ඉතින් විස්තර කතනය කරන්න ඕනේ නැහැ, අපිට ඒ වගේම එළි දැක්වෙනවා.
ඔව්, ඉතින් කොහොම වුණත් මේ මෙතුමා ওই පද රචනය, සංගීතය, ගායනය මේ කාර්යයන් තුනටම සම්බන්ධ වුණු සංගීතඥෙක් විදිහටනේ අපි දකින්නේ. ඇත්තට මම හිතන්නේ එතුමගේ ගීතයක් අපිට අහන්න පුළුවන් වුණොත් හොඳයි. අපි මම හිතන්නේ මේක අවසානයේ අපි එතුමගේ ගීතයක් අහලම අපි අද වැඩසටහන හමාර කරමු. කොහොම වුණත් මේ එතුමා ওই වන්නමකට, ගීපදයකට, ජනගීතයකට සීමා වුණු කෙනෙක් විතරක් නෙමෙයි, ඒකට ගොඩක් ආදරය කරපු සහ ඒ පිළිබඳ ගොඩක් පර්යේෂණ කරපු එහෙම පුද්ගලයෙක් විදිහට තමයි අපි එතුමාව හඳුනාගන්නේ.
දේශ සංස්කෘති ඉතා ඉහලින් ඇගයු දයානන්ද ගුණවර්ධන මහත්තයා කියනකොටම ඔබට මතක් වෙනවා ඇතිනේ නරිබෑනා නාට්‍ය. ඉතින් මේ දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ ජස්යා සහ ලෙන්චිනා, ගජමන් පුවත, මధుර ජවනිකා, ආනන්ද ජවනිකා වැනි නිර්මාණ සඳහා සංගීත සැපීමේ බැද්දගේ මහත්තයා කරලා තියෙන නිර්මාණ වලට සංගීතය සැපයලා තියෙන මෙතුමා. ඒ නිසා එතුමාගේ නිර්මාණ කෞශල්‍ය ඉතා හොඳින් උරගා බැලීමේ අවස්ථාවක් තමයි ඒ නාට්‍යවලින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.
ඔව්, දැන් අර මොනිකා ටීචර් කිව්වනේ එතුමා ගමේදී විවිධ අත්දැකීම් ලැබුවා කියලා, සීසෑම, කුඹුර, මේ කුඹුර ආශ්‍රිතව, කතා ආශ්‍රිතව ලද අත්දැකීම් නිසාම මෙතුමාට අර ගම්මානේ උපන් ගීත කියලා එතුමා ග්‍රන්ථයක් රචනා කරලා තියෙනවා, ගම්මානේ උපන් ගීත කියලා. ඉතින් ඒක එතුමාට රචනා කරන්න අර ගමෙන් ලද ආභාෂය බොහොම මේ ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
ඔව්, එතකොට දැන් ගමට විතරක් පොදු වෙච්ච චරිතයක් විදිහටත් අපිට දකින්න බෑනේ ලොමි ටීචර්. මෙතුමා 1985 දී ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉන්දියානු සාගර කලාපීය රටවල සංගීත සම්මේලනයක පවත්වලා තියෙනවා. මේකේ ජාවා, සුමාත්‍රා, මුරුසි, සිංගප්පූරුව, සැන්සිබාර්, ඉන්දියාව, ටැන්සානියාව වැනි රටවල ජන සංගීතයේ ඒ සංගීත අහලා මේවා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා දේශීයනි ගැමිලෑන් සංගීත භාණ්ඩ වාදනය කරමින් එම කණ්ඩායමේ සමාජිකයෙකු වෙලා මෙතුමා එතුමාට භාග්‍ය ලැබලා තියෙනවා.
ඒ සමාජ තමයි අර හෙළ සංගීත මේ ලකුණ කියන මේ ග්‍රන්ථය එතුමා රචනා කරා.
අන්න ඔව්.
ඔව්. එතකොට ඒ වගේම තමයි මෙතුමා සාමාන්‍ය ගත්තම මේ කලාකරුවන් අතරින් තියෙන විශේෂත්වය තමයි මෙතුමාට අනන්‍ය වූ ඒ රචනා ශෛලියක් තිබුණා. එතුමාටම අනන්‍ය කියන ඒ රචනා ශෛලිය අනුගමනය කරමින් තමයි මෙතුමා බොහෝ නිර්මාණ කළේ. ඒ එතුමාගේ නිර්මාණ රසවින්දිනකොට අපිට ඒක දැනෙනවා.
ඔව් ඇත්තටම දැන් අර බලන්නකෝ මාමයි දෑනයි කියන ගීතේ උනන්නේ මගේ බුදුමානිට කියන රයිගමයයි ගම්පලයයි කියන එක නේද? ඒ වගේ එක එක රයිගම පැත්තේ අනිත් ගම්පල පැත්තේ කියන ගීතේම ඇත්තටම අපේ මේ ජනතාව අතර ඉතා ප්‍රචලිතයි.
චිත්‍රපට ගීතත් ගායනය කළා තියෙනවනේ සකී සගව මේ වගේ. ඒ වගේ ඇත්තටම එතුමාගේ ගොඩක් නිර්මාණවල තියෙනවා එතුමාටම ආවේනික වුණු ලක්ෂණ.
ඇත්තටම ওই සකී සගවට ගීතේ කියන එක අපේ ජන සංගීතයේ මැනවින් අපිට චිත්‍රූප මෙවෙනව නේද ඒ ගීතේ යනකොට.
ඔහොම
ලස්සන ගීතයක්. ඒකේ නාද මාලාවල කරත්ත කවිවල ගතිය අපිට දැනෙනවා. ඒ වගේ විවිධ අපේම කියන සංගීතයක් එතන ගොඩ නැගිලා තියෙනවා කියලා දැනෙනවා.
මොකද එතුමා ජනශ්‍රුතිය හොඳින් හඳුනාගත්තු කෙනෙක්. ඒ අනුව තමයි හෙළ නාද රටා ඔස්සේ යමින් තමයි හැම වෙලාවෙම සංගීත නිර්මාණ බිහි කළේ.
ඔව් උතුරු ඉන්දියානුවන් හින්දුස්ථානි නිදර්ශන දැක්වීමත් එක්කම මේ සංගීතාංගවල විශේෂතා හඳුන්වා දීමේදී මෙතුමා අපේ පංචතාල කියලා නිදර්ශන සහිතව බෙරවාදන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපේ කියන රටාවල් අපිටත් තියෙනවා. දැන් ඩ්‍රම්ස් වාදන එහෙම බටහිර වාදනය කරනකොට ඊට වඩා අපිට තියෙනවා වෙන තවත් හොඳ සාහිත්‍යයක් අපේ ළඟ තියෙනවා. අපේ නිර්මාණ තවත් තියෙනවා කියන එක පෙන්වන්න හෙළිදරව් කරන්න තමයි මේ පංචතාල කියන නිදර්ශන වලින් බෙර වාදන වලින් මෙතුමා මුළු ලෝකයටම ප්‍රදර්ශනය කළා තියෙනවා.
ඔව් ඉතින් අපි මං හිතන්නේ එතුමා ගැන අර මුලදිත් කිව්වා මම ගීතයක් අහන එක වඩාත් හොඳයි කියලා. එතුමාගේ නිර්මාණය ඔබට වඩාත් පැහැදිලි වෙයි මං හිතන්නේ. අපේ දුවා දරුවන්ට මේ ගීත අහන්න ලැබෙන අවස්ථා ටිකක් අඩුයි මේ වෙනකොට. ඒ වුණත් මං හිතන්නේ
ඔව් දැන් මේ ගීතවල තියෙන්නේ හැම කොතන හරි අපේ ජන ගීතයක්නේ මුල් වෙලා තියෙන්නේ. දැන් මේ මල්සරා බැල්මහෙලා කියන ගීතේ ඔබට අහන්න සලස්සන ගීතෙත් රන් රසා සේම වඩන කියලා මේ තිසරා වන්න
වාස්විතව තමයි නිර්මාණය කරලා. අපේ දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණයේදී ජන සංගීතාශ්‍රිත ගීතවලදී අපිට මේ වගේ ගීත ගායනය කරන්න පුළුවන්.
ඇත්තටම ඔය අපි කියපු සංගීතඥයෝ හතර දෙනාගේම නිර්මාණවල ගීත අපිට ඒ සඳහා ඉදිරිපත් වෙන්න
පුළුවන්. ඉතින් මං හිතන්නේ හිනා පුතේ අපි අද දවසේ බොහෝ දේවල් ඔබත් එක්ක දොඩවල් වුණා කතා කළා. මං හිතන්නේ දේශීය අපේ දේශීය සංගීතයේ නගා සිටුවන්න දායකුණු අපේ සංගීතඥයෝ කීප දෙනෙක් ගැන අපි ওই විදිහට ඉගෙන ගත්ත එතුමන් සංගීතයට කරපු මෙහෙවර කොහොමද කියන එක. ඉතින් මං හිතන්නේ ඔබට බොහෝ දේවල් අපේ අද දවසේ පාඩමින් ගන්න තිබුණා තියෙනවා. ඉතින් ඔබේ සංගීත පොත දැන් මේ මං හිතන්නේ එන්න එන්න පිටු පිරෙනවා ඇති නේද? ඉතින් එහෙමනම් මේ ගීතයත් එක්කම මෙහෙම ලස්සන ජන සංගීත ආශ්‍රිත ගීතයක් එක්කම අපේ අද දවසේ එහෙනම් පාඩම හමාර කරනවා. එහෙනම්
ඉතින් දැන් ඔය කියපු තොරතුරුත් එක්ක දරුවන්ට පුළුවන් පොඩි පොඩි ප්‍රශ්න ඔබටම හදන්න පුළුවන්. සොයාංග ප්‍රශ්න හදමින් ඔබට සොයාංග ඒවට පිළිතුරු ලියලා ඔබට වෙනම ඇගීම් පොතක් හදා ගන්නත් පුළුවන්.
ඒ වගේම පසුගිය ප්‍රශ්න පත්‍රවල
තියෙන ප්‍රශ්න
වලට පිළිතුරු සපයන්නත් ඔබට මේ ඒවා ඉතා ප්‍රයෝජනවත් වේවි. ඉතින් දුවේ පුතේ
ඒ වගේම මේ දරුණු වසංගතයක් යන කාලේ කියලා තමතක කරන්න
එපා.
ඔබ ගෙදරටම වෙලා පරිස්සමින් ඉන්න මේ සියලු දෙනාටම එහෙනම්
තෙරුවන්
සරණයි. ආයුබෝවන්.
පැල්මහෙලා මගේ පිටට කොඳුරන වාරන් මලි දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා. හිත බැන්ද තෙනේ මං පවසන්නෙන්ද කොයි ලෙසින් රන්මලියේ. මල්සර පැල්මහෙලා මගේ පිටට කොඳුරන වාරන් මලි දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා.
පුතේ ඌවේ ගුරු කිතරින් අද ඔබ හමු වුණේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ හින්දි භාෂාව හා සංගීතාචාර්ය ලංකා නිලෝමි ගුරුතුමිය සමග හල්පි ජාතික පාසලේ සංගීතාචාර්යනි මොනිකා ජයතිලක ගුරුමෑණියන්.